ගරු ප. හැරිසන් මැත්තුමා.
ගරු කතානායකතුමනි, ශ්‍රීධරන් මන්ත්‍රිතුමාගේ කතාවට මට පොඩි විනාඩියක් උත්තරයක් දෙන්න ඕනේ. මොකද එතුමා එතුමා මැරිලා ඉපදුනා වගේ කතා කරන්නේ. අවුරුදු 30ක් මේ රටේ යුද්ධයක් තිබ්බා. ඒ කාලේ මේ නිලධාරීන් කවුරුවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දෙමළ නිලධාරියෙක් හොයාගන්න බැරුව තිබිච්ච අවස්ථාවක් තිබ්බා. ගරු කතානායකතුමා, මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කෙනෙක් හිටියේ නැහැ. හැබැයි මේ අවුරුදු 30ක තිබිච්ච කාල පරාසය තුලදී ඒ නිලධාරීන් ඒ තනතුරු වලට ටික කාලයක් යනවා. ඒ නිසා මේක ඔක්කොම එකපාරින් කරන්න බෑ. හැබැයි ඒ නිසා යම් යම් අඩුපාඩුකම් වුණත් මම හිතුවේ නැහැ එතුමා උතුරේ අධ්‍යාපනයේ නගා සිටවන්න යමක් කතා කරුවා කියන එක මම හිතුවේ නැහැ. ජාතිවාදී හැඟීම් අවුස්සන්න ලොකු උත්සාහයක් දරන විදිහටයි මේ කතාවේදී මට නම් තේරුන්නේ. ගරු කතානායකතුමනි, ඔබතුමත් මමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාත්, ඒ වගේම පළාත් සභාවල ඉන්න ආණ්ඩුකාරවරු, මන්ත්‍රීවරු, ඇමතිවරු ඔක්කොම මේ එක ජාතියක් හැටියට අපි මේ ජාතික ගොඩියට ගෞරව කරන්න ඕන. හැබැයි වැරදි පූර්වාදර්ශයක් අධ්‍යාපන ඇමතිවරයා දෙනවා නම් ළමයිගේ අනාගතය ගැන කොහොමද කියන එක ප්‍රශ්නයක් මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඒ නිසා මොකද විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුලත් පිටත් අපි ජාතික සමගිය ඇති කරන්න, විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් විශාල වෙහෙසක් දරුවා කැපවීමක් කරනවා. ඒ නිසා උතුරේ ජනතාවට මාන්කුලම් පන්සලක් තිබ්බා කියලා ජාතික සමගියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම වවුනියාවේ පන්සලක් තිබ්බයි කියලා ජාතික ප්‍රශ්නෙට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඔක්කොම එක විදියට ඉන්න ඕනේ. එහෙනම් වැල්ලවත්තේ කෝවිලක් හැදුවයි කියලා මේ සිංහල මිනිස්සු උරණ වෙන්න දෙපේ. එහෙම එකක් නැහැ. ඒ වගේම උතුරේ කෝවිලක් හැදුවයි පන්සලක් හැදුවයි පන්සලද කෝවිලද නැහැ මේ සියලු ආගම් වලට ඒ ආගමික සිද්ධාස්ථාවන්ෙන් හොඳ දෙයි කියලා දෙන්න. එනිසා මම කැමති උතුරේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් පණිවිඩයක් දෙන අපි ඔක්කොම අතීතය අමතක කරලා දාලා අනාගතයත් එක්ක යන්න නම් අපි සියලු දෙනා එකතු වෙලා කටයුතු කරන්න ඕන. නැවත වතාවක් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න යම් යම් පුද්ගලයෝ ක්‍රියා කරනවා නම් අන්තවාදී නැවත පතුරවන්න ඉඩ තියෙනවා නම් රජයක් හැටියට අපි කිසිසේත් ඒකට ඉඩකඩක් සලස්සලා දෙන්නේ නැහැ. එක එක පුද්ගලයන්ගේ මතිමතාන්තර නෙමේ රටේ යහපත වෙනුවෙන් මේ ආණ්ඩුව ක්‍රියා කරනවා කියන එකත් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඒ නිසා ගරු කතානායකතුමනි, එතුමා අධ්‍යාපනය ගැන කිව්වා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් 22යි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වෙන්නේ. හැබැයි පාසල් 850කට වැඩිය උතුරේ පළාත් සභාවයි පාලනය කරන්නේ. එහෙනම් ඒ පළාත් සභාවෙන් තමයි ඒ ප්‍රදේශයට අවශ්‍ය නිර්ණායකයන් සකස් කරන්නේ, අධ්‍යාපන දියුණු වැඩසටහන ඇති කරන්නේ, ඒ ප්‍රදේශයේ අනිකුත් වැඩසටහන් වෙනුවෙන්. ඒ සියල්ල කළ යුතුවේ තියෙන උතුරු පළාත. අද මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි සියලු පළාත් සභාවලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සමසේ බෙදලා දෙන්න කටයුතු කෙරුවේ. ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතිතුමාට, දක්ෂ ඇමතිවරේ, එවගේ අපේ අගමැතිතුමා, ජනාධිපතිතුමා, මුදල් ඇමතිතුමා මේ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. කිසිම විදිහකට උතුරට නැගෙනහිරට අසාධාරණයක් නොවන ආකාරයට මේ කටයුත්ත කරගෙන යනවා. ඒ නිසා මම මගේ කාලය ඉතාමත්ම කෙටි, ඒක නිසා මම විශේෂයෙන්ම තමන් ගරු කතානායකතුමනි මට විනාඩියක් දෙන්න, විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමති, අධ්‍යාපන ශාස්ත්‍රයේ මහා විප්ලවයක් ඇති කළ යුතු කාලය ඇති වෙලා තියෙනවා. ගරු ඇමතිතුමනි, අධ්‍යාපනයට දරුවෝ අවුරුදු 13ටම පාසල් යා යුතුයි කියන එක නෙමෙයි, ඒක ඉතාමත්ම හොඳ දෙයක්. අනිවාර්යෙන් වසර 13ක් පාසල් යන්න ඕනේ. හැබැයි පාසල් කාලෙන් පස්සේ මොකද්ද වෙන්නේ? පාසල් කාලෙන් පස්සේ අද වෙන්නේ තරුණ ළමයි මම දකිනවා, විශේෂයෙන්ම සාමාන්‍ය පෙළම අසමත් වුණොත්, උසස් පෙළ අසමත් වුණාට පස්සේ ඒගොල්ලෝ ආපහු ත්‍රිවිල් එකක් හොයාගෙන නැත්නම් හන්දියක වෙන රස්තියාදු වැඩකට යනවා ඇරෙන්න. මං හිතන්නේ ඒකට වැඩපිළිවෙලක් නැහැ. ගරු කතානායකතුමනි, අද අම්මගෙන් කිරි බීලා ඉවර වෙච්ච ගමන් දරුවා යවන්නේ නර්සරියට. සමහර දෙමව්පියෝ ගරු කතානායකතුමනි, පළවෙනි පන්තියට යන්න ඉස්සර වෙලා දරුවා නර්සරි අවුරුදු 2-3ක් පුහුණු කරනවා. ඊට පස්සේ පළවෙනි පන්තියට යනකොට දෙමව්පියෝ එදා ඉඳලා පුද්ගලික ටියුෂන් පන්ති වලට ගෙනියන ව්‍යාපාරයක් අද ඇති වෙලා තියෙනවා. පහේ පන්තියේ ශිෂ්‍යත්වයට ගරු කතානායකතුමනි, දරුවන්ට වැඩිය දෙමව්පියෝයි පන්තියන්. මේ ක්‍රමයේ තුලින් අපිට හරි ළමයෙක්ගේ හොඳ මනසක් ඇතුව ඒ ළමයා හරියට හුරු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ යනකොට දරුවගේ කැමැත්තට නෙමෙයි මේ අධ්‍යාපන ක්‍රමය අද පුරුදු වෙලා තියෙන්නේ, රටාව හැඩ ගැස්සලා තියෙන. දරුව හරියට බොයිලර් කුකුල්ලු වගේ තමයි. මොකද දරුවෝ ටියුෂන් පන්ති වලට පොළඹවා ගන්න ඒ විශේෂ සියල්ලටම ටියුෂන් ගෙනියන තත්ත්වයට පත් වෙලා තියෙන. ඉතින් මේකනම් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය මං හිතන්නේ අපිට අනාගතයක් තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අධ්‍යාපනයේ මහා විශාල පෙරලියක් ඇති කළ යුතු කාලයක් ඇති වෙලා තියෙනවා. දරුවන්ගේ කැමැත්ත අනුව වෘත්තීය පුහුණුවට යන්න කැමති නම්, ඒ වගේ වෙනත් රැකියාවකට යන්න කැමති නම්, ඒ දරුවා හිතන විදිහට තමන්ගේ ආසාවන් ඉෂ්ට කරන්න අද අවස්ථාවක් ඇති වෙලා නැහැ ගරු කතානායකතුමනි. අද දෙමව්පියෝ බලන කොහොම හරි කරලා තමන්ගේ දරුවව දොස්තර කෙනෙක් කරන්න ඕනේ, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් කරන්න ඕනේ, එහෙම නැත්නම් තාක්ෂණ ශිල්පියෙක් කරන්න ඕනේ. දෙමව්පියන්ගේ මනසේ තියෙන தත්ත්වය තමයි දරුවගේ මනසට ඇතුළත් කරලා ඒක ක්‍රියාත්මක කළ යුතුයි කියන තැනයි අද මේ රටේ අධ්‍යාපනයේ හුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මම ගරු අධ්‍යාපන ඇමතිතුමාට ගරු කතානායකතුමනි මට විනාඩියක් මම කියනවා ගරු කතානායකතුමනි අධ්‍යාපන ඇමතිතුමාට මේ දරුවන් අඩුම තරමේ පහේ පන්තියේ ශිෂ්‍යත්වයට කලින් මේ දෙමව්පියන්ට පොඩි පාඨමාලාවක් කරන්න. අඩුගානේ දවසක දෙකක දැනුවත් කිරීමක්. සාමාන්‍ය පෙළ විභාගයේ ළමයා පාස් වුණාට පස්සේ දෙමව්පියන්ට වැඩපිළිවෙලක් කරන්න. මා දවසක වැඩමුළුවක් දෙකක වැඩමුළුවක් කරන්න. ඒ කරලා ඒ අයට දැනුවත් කිරීමක් කරන්න තමයි මේ දරුවන්ට නිදහසේ තමන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න අවස්ථාවක් දෙන්න. එහෙම නොවුනොත් වෙන්නේ අද මානසික රෝගීන් බවට පත් වෙනවා සමහර දරුවෝ. පහේ පන්තියේ ශිෂ්‍යත්වයේ ෆේල් වුණාම ඒ දරුවව ළිඳට පයින් තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වුණාම වසමානය කරලා තමන්ගේ ජීවිතේ නැති කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් කෝච්චියට පයින් තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් මේ අධ්‍යාපන ක්‍රමයේ මහ විශාල වෙනසක් ඇති කළ යුතු කාලයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ගරු කතානායකතුමා අවසන. ඒ නිසා මම ගරු අධ්‍යාපන ඇමතිතුමාට කියන්න කැමතියි අර එක කියමනක් තියෙනවා දරුවන් ගුරුවරු දරුවන් ගැන දැනගන්න කලින් ඒ ගුරුවරු දරුව ගැන දෙමව්පියෝ ඊට වැඩිය කලින් දැනගත යුතු අවස්ථාවක් තියෙනේ. ඒ නිසා ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න කියන ඉල්ලමින් ඔබතුමාට ස්තුති කරමි. මම නවතිනවා.
ගරු නලින්ද ජයජිස මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් විවාදයට ගන්න අවස්ථාවේ වේලාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතියි. අපි මේ පාර්ලිමේන්තුවේ විවාද කරන කාල වේලාව ගත්තොත් සාපේක්ෂව වැඩි කාලයක් හැමදාම අධ්‍යාපනය සස අධ්‍යාපනය වෘත්ති අධ්‍යාපනය වෙනුවෙන් වේදම් කරනවා. මොකද අපි රටේ සාමාන්‍ය ජනතාවගේ උනත් කර්මාන්ත කෘෂිකර්මාන්ත වැනි ශේෂ්ඨවලට වඩා අධ්‍යාපනයට තියෙන උනන්දුව නැඹුරුව සාකච්ඡා වැඩි. ඒක තමයි අපේ පී හැරිසන් මැතිතුමා කිව්වෙත් අධ්‍යාපනය සඳහා දරුවෙක් ඉපදුණු වෙලාවෙ ඉඳලා දෙමව්පියන්ගේ තිබෙන උනන්දුව. ඒ උනන්දුව සමහරලාවකට අධික උනන්දුවක් බවට පත් වෙලා අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. කොහොමනත් අපි හිතනවා අපි කවදාවත් කියන විදිහට අපේ රට ගොඩනැගීමේදී අධ්‍යාපනයට හිමි ස්ථානය සුවිශේෂයි, එය වෙනත් ශේෂ්ත්‍රයකින් විස්ථාපනය කරන්න බැහැ කියලා. කෙසේ නමුත් අපට සතුටු විය හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක වෙනවාද කියන එක පැත්තෙන් ගත්තොත් ඒ පැත්තෙන් අපි ඉන්නේ හොඳ සතුටුදායක උත්තරයක් දෙන්න පුළුවන් තැනක නෙමෙයි. ගරු කතානායකතුමනි, අපේ රටේ ජාතික පාසල් 353ක් තිබෙනවා. මුළු පාසල් පද්ධතියෙන් 3%ක් ජාතික පාසල්. ඒ පාසල් 353 අපේ රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගෙන් 18%ක් ඉගෙනුම ලබනවා. ඒ වගේම අනිත් පැත්තෙන් රටේ පාසල් වලින් 97%ක් අයිති පළාත් සභාවලට, ඒ පළාත් සභාවල 133%කට ආසන්න, ඒ කියන්නේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 82%ක පමණ ශිෂ්‍යෝ ඉගෙන ගන්නවා. අවුරුදු 5 ඉඳලා වසර 13ක අධ්‍යාපනය ඇතුලේ මේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇතුලේ වුන් මුහුණ දෙන බරපතල ගැටළු සහගත ස්ථාන 3ක් මම දකිනවා. එකක් තමයි පාසලකට ප්‍රවේශ වීමේදී පළවෙනි ශ්‍රේණියෙන් ඇතුළත් කර ගැනීමේ තියෙන ගැටලුව, ඊළඟට පහේ ශිෂ්‍යත්වයේ ගැටලුව, ඒ වගේම තමයි උසස් පෙළ විභාගයෙන් පස්සේ සමත් වීමෙන් හෝ අසමත් වීමෙන් උද්ගත වෙන ගැටලුව. මම මේ ප්‍රධාන ගැටලු තුන අතරට සාමාන්‍ය පෙළ ප්‍රශ්නය ගන්නෙ නැත්තේ අපි මේ මූලික ප්‍රශ්න තුනට උත්තර හෙව්වොත්, අතරගතව පළවෙනි ප්‍රශ්නෙට උත්තර හෙව්වොත් සාමාන්‍ය පෙළ ප්‍රශ්නය බොහෝ දුර අවසන් කරගන්න පුළුවන්කමක් තිබෙන නිසා. ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි, අපේ රටේ තරුණ දෙමව්පියන් හැම අවුරුද්දකම මැයි මාසෙන් ජූනි මාසෙන් පටන් ගත්තාම ඊළඟ අවුරුද්දේ මැදක් වෙනකන් මුහුණ දෙන බරපතලම ඛේදවාචකය තමයි. අතර මේ ඛේදවාචකයක් මේ පළවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීම පිළිබඳ ප්‍රශ්නය. අපේ නියෝජ්‍යමති පාලි තෙවරප්පර මැතිතුමා ඔබතුමා හොඳට දන්නවා මීගහතැන්න ප්‍රාථමික පාසලේ මීගහතැන්න ප්‍රාථමිකයට දරුවෝ ඇතුළත් කරගන්න ගිහිල්ලා වෙච්ච දේ. අවසානයේ ඔබතුමාගේ බලය පාවිච්චි කරලා ජීවිතේ නැති වෙන තැනකට ගිහිල්ලා තමයි දරුවෝ ටික ඇතුළත් කරගත්තේ පාසලට. එහෙම සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තිබෙනවා. තවමත් මේ ප්‍රශ්නයට හරියමං උත්තරයක් හොයාගන්න අපි අසමත්. අපි මේකට අර වඳුර ගෙවල් හදන්නා වගේ විවිධ කාලවල විවිධ ඇමතිවරු ඇමතිර බැරි නම් ආණ්ඩුව ජනාධිපතිවරු අගමැතිවරයා එහෙමත් බැරි නම් අධිකරණය අපිට විවිධ උත්තර යෝජනා කරනවා. නමුත් ඒ හැම උත්තරයක් ඇතුළෙම තිබෙන්නේ සීමිත පාසල් ප්‍රමාණයකට අසීමිත ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් කොහොමද කේට කරන්නේ කියන එක පිළිබඳව අපි උත්තරේ හොයන්නේ. හැමදාම පාසල් ලබාගත යුතු පාසල් යා යුතු වයසේ දරුවන්ගෙන් සැලකිත ප්‍රමාණයක් ගෙවල් වල ඉන්නවා මාස 7ක් 8ක් 10ක් යනකම්. මම ඔබතුමාට එකම එක උදාහරණයක් විතරක් එකම එක නිදර්ශනයක් විතරක් මේ අවස්ථාවේ ගෙනහැර පාන්නම්. මේ මට එව්වේ විශාකා විද්‍යාලයට තමන්ගේ දරුවා ඇතුළත් කරගන්න ඉල්ලුම් කරපු වවුනියාවේ ඕමන්ත පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිතුමා. එතුමාගේ දියණිය මේ පාසලට ඇතුළත් කරගන්න එන වසරට දියණියගේ වයස සම්පූර්ණයි. පදිංචිය හරි ඒ පිළිබඳ ලකුණු ඔක්කොම තිබෙනවා. නමුත් මේ දරුවා ඇතුළත් කරගන්න බැරි වෙන හේතුව තමයි පාසලෙම සඳහන් කරලා තියෙන විදිහට ආගමික ප්‍රතිශතය දැන්ටමත් සම්පූර්ණ කර තිබීම. ඒ කියන්නේ මේ පොලිස් ස්ථානාධිපතිතුමා උපත්තියෙන් කතෝලික නිසා. නමුත් ඔහුගේ බිරිඳ බෞද්ධ, මේ දියණිය බෞද්ධ, මේ දියණිය බෞද්ධ පරිසරක හැදෙන්නේ වැඩෙන්නේ. එහෙම තිබෙද්දී ඉතිරි සියලු සාධක සම්පූර්ණ වෙලා තියෙනකොටත් ඒ දරුවට පාසලක් අහිමි, මේ ඉල්ලන පාසල අහිමි වෙනවා. ආගමික ප්‍රතිශතය නිසා, ඇයගේ පියා කතෝලික වීම නිසා. ඉතින් මෙවැනි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි සංහිඳියාව හදන්නට, ජාතික සමගිය හදන්නට රුපියල් බිලියන බිලියන ගණන් වියදම් කරනවා. නමුත් ආගමේ ප්‍රශ්නයක් කරගෙන තමන්ට හිමි පාසල් දරුවෙක් ඇතුළත් කරන බැරිවීමේ ඛේද වාචකයේ දීමෝපිය මුහුණ දෙනවා. මේ වෙන කෙනෙක් නෙමෙයි, උතුරේ ගිහිල්ලා දෙමළ මුස්ලිම් සිංහල ජනතාවත් එක්ක වැඩ කරන, මේ නීතිය සාමය ආරක්ෂා කරන වැඩ කරන පොලිස් ස්ථානාධිපතිවරේ. මෙවැනි උදාහරණ මේ පාර්ලිමේන්තු 225ම ගෙන්න පුළුවන්. තවමත් අපි මේ සම්බන්ධයෙන් අපේ රටේ දෙමව්පියන්ට විශේෂයෙන් මේ වේගයෙන් වර්ධනය වෙන ප්‍රසාරණය වෙන මැදපන්තිය රූමනා කරන විදිහේ පාසල් පද්ධතියක් ගොඩනගන්න අසමත් වෙලා තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනකම තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඊළඟ කාරණේ. මේ පළවෙනි ශ්‍රේණියට ප්‍රවේශ වීම වගේම ඊළඟ බරපතල ගැටලුව තමයි ශිෂ්‍යත් විභාගය. දැන් කොහොම හරි සාමාන්‍ය පෙළ විභාගයේදී එක විෂයකට ලකුණු 75ක් ගත්තොත් ගරු ඇමතුමනි විශිෂ්ට සාමාර්ථයක් ලැබෙනවා. උසස් පෙළ විභාගයේ කොහොම හරි එක විෂයක ලකුණු 75ක් ගත්තොත් විශිෂ්ට සම්මානීය සාමාර්ථයක් ලැබෙනවා. හැබැයි ශිෂ්‍යත් විභාගයේ දරුවෙක් ලකුණු 75ක් ගත්තොත් 75 දෙකක් ගත්තත් ලකුණු 150ක් ගත්තත් ඒ දරුවා අපි සඳහන් කරනවා සුදුසුකම් ලබා නැහැ කියලා. අන්කොලිෆයිඩ් කියලා. ක්වොලිෆයිඩ් අන්කොලිෆයිඩ් එක නෙමෙයි වැදගත් වෙන්නේ, සමාජයක තේරුම් ගන්න දරුවා ශිෂ්‍යත්වය පාස්ද ෆේල්ද කියලා. අධ්‍යාපන අමාත්‍ය නිලධාරීන්ට උත්තර තියෙයි නෑ මේ ශිෂ්‍යත්වය කියලා කියන්නේ ශිෂ්‍යාධාර ලබා දීම සඳහා පවත්වන, ඒ සඳහා සුදුසු නැද්ද කියලා තීන්දු කරන විභාගයක් කියලා. ඒක පටන් ගත්තේ අරමුණෙන් තමයි. ගමේ පාසලේ දරුවන්ට නගරයේ පාසුකම් සහිත පාසල්වලට ඇතුළත් වෙන්නට දුප්පත් දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන තමයි ක්‍රමවේදයක් හැටියට ගෙනාවේ. නමුත් අද ඒ ක්‍රමය නෙවෙයි, අර සමහර දේවල් තිබෙනවා කාලයේ වේගයෙන් වෙනස් වුණාට පරිදි සංස්කෘතිය පුරුදු එහෙමම තිබෙනවා. ඒ වගේ තමයි ශිෂ්‍යත්වය පැවැත්වීමේ අරමුණ පැත්තක තිබිලා එයා අද දරුවන්ගේ කුසලතාවයන්, හැකියාවන්, දක්ෂතාවයන් මනින විභාගය බවට පත් වෙලා තිබෙනවා. ඒතෝ ලකුණු 163ක් ගත්ත දරුවත් ශිෂ්‍යත්වයෙන් අසමත් කියලා කියනකොට, ඒ දරුවා ෆේල් කියලා කියනකොට ඒ දරුවට දෙමව්පියන්ට දැනෙන මානසිකත්වය මොකක්ද? ඒ දෙමව්පියෝ ගණනාවක් මට කතා කළා. ඔවුන් කිව්වේ අඩුතරමේ මන්ත්‍රීතුමා අපේ දරුවන්ට මේ සමත් කියලාවත් මොකක් හරි ඒ දරුවට මානසිකත්වයක් අදහසක් සංකල්පයක් ඇති වෙනවා නම් අපිට වෙන පාසලක් ඕනේ අපිට ඉෂාදාර ඕනේ නැහැ ඒකත් ප්‍රමාණවත් කියලා. ඇයි අපිට මේ මෙතරම් බාධකයක් මේකට දාන්න සිද්ධ වෙලා තිබෙන්නේ? සාමාන්‍යයෙන් පහේ ශිෂ්‍යත්ව ඉෂාදාර ලබා දීම සඳහා ආණ්ඩුව වසරකට වෙන් කරන්න රුපියල් මිලියන 360ක් 370ක් විතර. ඒ අනුව දෙන්න පුළුවන් වෙන්නේ ශිෂ්‍යත්ව 15000යි. ඒක අනුව තමයි තීන්දුව කරන්නේ කොච්චර දරුවෝ ප්‍රමාණයක් පාස් කරන්න පුළුවන් කටඔෆ් එකක් හදනවද කියලා. සාමාන්‍යයෙන් ඔය ඕකෙන් උඩ දරුවෝ 30000ක් විතර ඉන්න විදිහට ඔය කටඔෆ් එක හදනවා. හැබැයි අපිට ඕකට උත්තරයක් හොයන්න බැරිද? මේ ලකුණු පල්හා දැමීම සඳහා ශිෂ්‍යාධාර දෙන ප්‍රමාණය වැඩි කිරීමෙන් අපිට පුළුවන් නම් මේ රුපියල් මිලියන 375 දෙගුණයක් කරන්නට, මිලියන 500ක් 600ක් ඔය වෙනුවෙන් ඉදන් කරන ආණ්ඩුව ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සල්ලි තිබෙනවා. නිකන් හොයලා බැලුවොත් ගරු ඇමතුමනේ, මම නිතරම කියන්න වගේ අර වහලා තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල, ඒකට මාසකට රුපියල් මිලියන 25 ගානේ ගෙව්වා. වහලා තිබෙද්දි මිලියන 25 ගානේ ගෙව්වා. ඒක ඔය මාස 15ක කුලිය දැම්මනම් මේ දරුවෝ ශිෂ්‍යාධාර ලබන ප්‍රමාණය දෙගුණයක් කරන්න පුළුවන්. ලකුණු ප්‍රමාණය 125ට විතර බස්සන්න පුළුවන්. ඉතින් එහෙම දේවල් වල අවධානය යොමු කරන්න මේ ශිෂ්‍යත්වයේ, අපි ශිෂ්‍යත්වයේ මේ පහේ පන්තියේ පවත්වන නැද්ද කියන එක වෙනම සාකච්ඡා කරද්දී අඩුතරමේ මේ පවත්වන විභාගයේ සමත් කරන දරුවන් ප්‍රමාණය වැඩි කරන්නට ශිෂ්‍යාධාර ලබා දෙන ප්‍රමාණය සඳහා වෙන්කර මුදල් ප්‍රමාණය වැඩි කරන්න ඕන කියලා මම යෝජනා කරනවා. අනිත් පැත්තෙන් ඊළඟට මුහුණ දෙන අර්බුදය තමයි මේ උසස් පෙළ විභාගයේදී දැන් රාජ්‍ය ගිණුකාරක සභාවට විගණකාධිපතිතුමා වාර්තා කරා මේ ගිය සතියේදී අපේ රටේ උසස් පෙළ පාසල්වල උසස් පෙළ පන්තිවල අවසන් වසර එකමාර පාසල නොපිමෙන ශිෂ්‍යයින්ගේ ප්‍රතිශතය 80%ක් කියලා. මම ඒ වෙලාව විගණකාධිපති දෙපාර්තමේන්තුවට කිව්වා මේ 80% අපිට කියන කලා අංශ කොහොමද, විද්‍යා විෂයට කොහොමද, ගණිතයට කොහොමද, වාණිජයට කොහොමද කියලා කඩලා කියන්න කියලා. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් කලා විෂයන්ට අවසන් මාස කීපය දක්වා දරුවෝ සම්බන්ධ වෙනවා. විද්‍යා විෂයන් වල තමයි මේ පන්තිවල දරුවෝ එන්නේ නැත්තේ. ඒතර අවසන් අවුරුදු එකමාරේ ශිෂ්‍යෝ පාසලට එන්නේ නැත්තම්, එන්නේ 120යි නම් 80%ක් එන්නේ නැත්තම් අපි සලකා බලන්න ඕනේ. එහෙමනම් මේ උසස් පෙළ අපේ පාසල්වල අධ්‍යාපනයට දරුවෝ නොයන හේතුව මොකක්ද? ඒ ගුරු හිඟේ පමණක්ද? ඒ ගුරුවරයා උගන්වන ආකාරය ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් මේ දරුවන්ගේ මානසිකත්වය හදලා තිබීම විභාග ඉලක්ක කරගෙන මේ සියලු ප්‍රශ්න සාකච්ඡා කළා මම හිතන්නේ ඉක්මන විසුමක් හොයන්න වෙනවා. එහෙම නැත්නම් තව වසර කීපයක් ගියාට පස්සේ අපේ රටේ උසස් පෙළ පන්ති වහලා දාන සිද්ධ වෙනවා. ළමයි නැතුව මොකටද ඉස්කෝලේ පවත්වගෙන ගිහිල්ලා? දරුවා තමයි ඉස්කෝලේ, ශිෂ්‍යයා තමයි ඉස්කෝලේ කේන්ද්‍රය. මේකට ඉක්මනට පිළියමක් හොයාගන්න වෙනවා. මේ උසස් පෙළ දරුවෝ ටික පාසලට ගෙනා ගන්න. මට කියන්න පුළුවන් බොහෝ ජාතික පාසල් වුණත් විශේෂ විද්‍යා විෂයන් වල ගුරප්පාඩු තිබෙනවා. මේ මොහොතේ බතුකම කණ්ණංගර විද්‍යාලයේ ජාතික පාසලේ භෞතික විද්‍යා ගුරුවරයෙක් හිඟයි. ඉතින් ගුරු හිඟේ ඇති වෙන විවිධ හේතු මත සමහර කෙනෙක් මාරුලා ගිහිල්ලා වෙන්න පුළුවන්, සමහර කෙනෙක් ප්‍රසූති නිමාඩු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රසූති නිමාඩු අවසන් වෙලා ගුරුවරිය එනකොට දරුවා විභාග ඉවරයි. මේ උසස් පෙළ විභාගයේදී මේ අතිශය තරංකාරීත්වයක් තියෙන විභාගයේදී දවසක් දෙකක් සතියක් ගුරුවරයෙක් මේ විෂයන් නැතිව තිබ්බට පස්සේ දරුවෝ පාසල් නොයන එක පුදුම වෙන දෙයක් නෙමෙයි. සර් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මෙන්න මේ උසස් පෙළ මේ අද ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව. ඒ වගේම තමුන්නාන්සේලා අයවැයෙන් යෝජනා කරා විවිධාකාරයට අනපනත් කීපයක් වෙනස් කරන්නට. අපිට තේරුම් ගන්න පුළුවන් ඔබතුමාලා විවෘත ආර්ථිකයේ තවදුරටත් ඉස්සරහට ගෙන යන්නට, ඒ මත පදනම් වෙලාම රට ගොඩනගන්නට හිතාගෙන ඉන්න නිසා කුඹුරු පනත වෙනස් කරන්න යයි කියලා. තමුන්නාන්සේලා ඉඩම් වෙලද පුළුවන් ලිහිල් කරන්න සූදානම් ඉන්නේ. තමුන්නාන්සේලා සාප්පු සහ කාර්යාල පනත වෙනස් කරන්න යයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඒ ශ්‍රම වෙලද පුළුවන් ලිහිල් කරන්නට. හැබැයි මේ 1939 ගෙනපු අධ්‍යාපන ආඥා පනත, ඒ 1939 මිට අවුරුදු දශක 7කට එහා ගෙනාපු නිසා වෙනස් කරනවා මිසක්, මමත් පිළිගන්නවා මේ පැරණි බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලේ ගෙනාපු අනපනත් වෙනස් වෙන්න ඕන කියලා. නමුත් ඒ කාලය පිළිබඳ ගැටලුව පසෙක තිබියදී අධ්‍යාපන ආඥා පනත වෙනස් කරන්නට බලපාලනද හේතු සාධක මොනවද? ඒක සාකච්ඡාවකදී රසනලිගව නැමැතුමා කියනවා මේ අපේ රටේ පෞද්ගලික පාසල් වේගෙන් ව්‍යාප්ත වෙනවා. අන්න ඒ පෞද්ගලික පාසල් අපේ පද්ධතියට ඇතුළත් කර ගැනීම සඳහා තමයි මේ අධ්‍යාපන ආඥාපනද වෙනස් කරන්න ඕනේ කියලා මම හිතනවා. එතුමා යම්කිසි සාකච්ඡාවක ප්‍රතිඵලයක් ඉදිරියේ දෙයක් කියන්නේ නැති කියලා. නමුත් අපි දැනගන්න කැමති මේ පාර්ලිමේන්තුව මොකද දැන් අවසාන සිද්ධ වෙන්නේ? තමුන්නාසල මේ අයවැය ලේඛනය කිව්වට පස්සේ කුඹුරු පනත, සාපු කාර්යාල පනත, අධ්‍යාපන ආඥාපනද වෙනස් කරනවා කියලා අවසාන චන්දිවිසිම තුනෙන් දැයි ලැබිලා තිබෙනවා. පනත වෙනස් කරන අවස්ථාවක් දීලා තියෙනවා. වෙනස් කරන්න මොකටද කියලා පාර්ලිමේන්තුව දන්නේ නැහැ. සමම බලාපොරොත්තු වෙනවා අධ්‍යාපනතුමාගේ කතාවේදී මේ අධ්‍යාපන ආඥා පනත වෙනස් කිරීම කියන සුවිශේෂී කාරණය මේ අයවැය යෝජනාවල ඇතුළත් වෙන්නේ ඇයි කියන එක. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මම මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ කිව්වා රජයට මයිති අපේ කම්කරු අමාත්‍යාංශය කම්කරු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු ඉල්ලීමක් විදිහට ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ 2016 කියලා වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වාර්තාව අනුව ගරු අමාත්‍යතුමනි අපේ රටේ දරුවන්ගෙන් පාසල් යා යුතු වයසින දරුවන්ගෙන් සැලකිලි ප්‍රමාණයක් යන්නේ නැහැ. මේක සංඛ්‍යාව ගත්තොත් විශාලයි. ඒ සංඛ්‍යාව හැටියට ගත්තොත් එහෙම 452,661ක් පාසල් යන්නේ කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ කියන්නේ පාසල් ප්‍රමාණය 10%ක් විතර. හැබැයි ඔවුතුමා කිව්වා එම නෙමෙයි මේ සාමාන්‍ය පෙළ අවසන් වෙලා ගෙදරින් ළමයි නේද? ඊළඟට පාසල් පළවෙනි ශ්‍රේණිය ඇතුළත් වෙලා පාසලක් අපේක්ෂාවෙන් ළමයි ඇතුළු මේ ප්‍රමාණයක් මේකෙන් අඩු වෙනවා කියලා. විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. ඒක හරි. නමුත් අපි හිතනවා රටක් හැටියට අපි අධ්‍යාපනයේ තිබෙන බර අනුව මෙන්න මේ මම සඳහන් කරන දරුවොත් පාසල් නොයා යුතු පිරිස අතර හිටියදු නැහැ කියලා. මේක තිබෙනවා අධ්‍යාපනයේ වටිනාකමක් ලෙස නොසලකා හා නැවත අධ්‍යාපනය ලැබීම ගැන
රැප් කරනකොට මේකෙන් එන්නේ
උනන්දුවක් නොදක්වන අය දරුවෝ 77,730ක් ඉන්නවා කියලා.
පළාත් අනුකාරතුමන්ද අනුකාරතුමිය අපි පාර්ලිමේන්තුවේ සාදරයෙන් පිළිගන්නවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලාසෙන්ට පැමිණුණේ ඇත.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කිව්වේ කියන්නේ පාසල් අධ්‍යාපනයේ වටිනාකම නොසලකා අධ්‍යාපනයේ උනන්දුවක් නැතුව පාසල් නොයන දරුවෝ ඉන්නවා 77,730ක්. ආබාධ භාවය නිසා නොයන දරුවෝ ඉන්නවා 19,213ක්. මූල්‍යමය දුෂ්කරතා නිසා නොයන දරුවෝ ඉන්නවා 19,014,922ක්. අසනීප නිසා නොයන ළමයි ඉන්නවා 4,709ක්. පාසල් ළමයින්ගේ හෝ ගුරුවරුන්ගේ බලපෑම නිසා පාසල් ආරක්ෂාකාරී තැනක් නොවන නිසා කියන හේතුව මත ළමයි 3,853ක් පාසල් යන්නේ නැහැ කියලා. මේ සංඛ්‍යාව අපේ රටේ පාසල් පද්ධතියේ සමස්ත දරුවන්ට සාපේක්ෂව ලක්ෂ 42කට සාපේක්ෂව පුංචි අගයක් අඩු අගයක් වෙන්න පුළුවන් වුණාට මේ හැම කෙනාගේම මේ හැම දරුවෙක්ගේම ජීවිතයක් සම මේ මූල දුෂ්කරතාවය මත හෝ අසනීප තත්ත්වය මත හෝ ගුරුවරුන්ගේ හෝ දරුවන්ගේ වෙනත් ළමයින්ගේ බලපෑම් මත නිසා පාසල් නොයන කම නිසා හෝ කවුරු හරි කෙනෙක් පාසල් යන්නේ නැත්නම් ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි ඉතිහාසයක් පුරා ගොඩනගාගෙන තිබෙන අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ සමාජයේ බහුතරයක් අධ්‍යාපනයට උරා ගැනීම ඇතුළේ කියන කාරණය නිසා. දැන් අධ්‍යාපන වර්තමාන අධ්‍යාපන ශේෂ සම්බන්ධයෙන් කතා කරනකොට මට ඔබතුමාගේ අවධානය යොමු කරන්න කරුණු කීපයක් තියෙනවා. අපි මොනතරම් භෞතික පහසුකම් දුන්නත් ගරු අමාත්‍යතුමනි ඔබතුමාලා ටැබ් දෙන්න යෝජනා කරනවා, ස්මාර්ට් ක්ලාස්රූම් දානවා, හොඳයි. විවිධාකාරී භෞතික පහසුකම් දෙන්න යෝජනා කරන අතරේදී අධ්‍යාපනය දියුණු වෙන්න නම් එහි ගුණාත්මක සංවර්ධනයට නම් වැදගත් වෙන්නේ ගුරුවරයාගේ භූමිකාව. ගුරුවරයා හරි ආකාරයකට අපි මෙහෙවගත්තේ නැත්නම් ගුරු භූමිකාව හරියට උනේ නැත්නම් එහෙම අපි මොන සැප සම්පත් දුන්නත් වැඩක් නැහැ. අද අපේ රටේ ඔය බොහෝ අමාත්‍යංශවල ඉහළම පුටු ඉන්න අමාත්‍යංශ ලේකම්වරු විගණකාධිපතිතුමා ඇතුළු රජයේ ළදහරින්ගේ බහුතරයක් ඇවිල්ලා තිබෙන්නේ පහසුකම් වැඩි ජනප්‍රියයි කියා ගන්නා පාසල් වලින් නෙමෙයි. ඔවුන්ගේ ඉතිහාසය හොයලා බැලුවොත් එහෙම පොළොන්නරුවෙන්න පුළුවන් අනුරාධපුරයෙන් පුළුවන් කුරුණෑගල වෙන්න පුළුවන් ඈත දුෂ්කර පාසල්වලින් තමයි තමන්ගේ මූලික අධ්‍යාපනය ආරම්භ කරලා තිබෙන්නේ. එතනින් මොකක් හරි ශිෂ්‍යත්ව සමත් වෙලා හෝ සාමාන්‍ය පෙළ සමත් වෙලා නගර පාසලට ආවෙන්න පුළුවන්. රාජ්‍ය විශ්වවිද්‍යාලයට ගියා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ ආරම්භය තිබෙන්නේ ගමේ අන්ත දුෂ්කර පාසල් බොහෝ අයගේ. එතකොට මේ භෞතික සම්පත් මතම නෙමෙයි අධ්‍යාපනය දියුණු වෙන්නේ. භෞතික සම්පත් ඕනා. නමුත් මම හිතන ඊට වඩා වැඩි අවධානයක් අපි යොමු කළ යුතුයි මේ ගුරුවරුන්ගේ ගුණාත්මක සංවර්ධනය පිළිබඳව. ගුරුවරු ඉන්නේ සාමාන්‍යයෙන් කිව්වොත් මම හිතනවා අපට තෘප්තිමත් ගුරු පරපුරක් මේ වෙලාවෙ ඉන්නවා කියලා කියන්න බෑ කියලා. ඔවුන් විවිධාකාර හේතු මත අතෘප්තිවට පත් වෙලා තිබෙනවා. ඔවුන්ට තිබෙනවා පළවෙනි කාරණේ ගත්තොත් ඒ අතෘප්තියට බලපාලා තිබෙනවා අපේ පාසල්වල තිබෙන ගුරු හිඟය සහ ගුරු අතිරික්තය දෙපැත්තම. මේ සාමාන්‍යයෙන් ගත්තොත් අමාත්‍යංශක තියෙන්න පුළුවන් අනිත් අමාත්‍යංශවල හිඟයක් පුරප්පාඩු. අපේ අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ප්‍රමාණය ගත්තොත් එකවර ගුරු හිඟයක් වගේම ගුරු අතිරික්තයක් තියෙනවා. මම උදාහරණ හැටියට කිව්වොත් අපේ ප්‍රාථමික අංශයේ ප්‍රාථමික ගුරුවරු 4224ක් අතිරික්තයක් වෙන අතරේ 5945ක් පුරප්පාඩු තිබෙනවා 46ක්. සෞන්දර්ය ගුරු අතිරික්තය 3340යි පුරප්පාඩු 4088යි. සමස්තයක් හැට ගත්තොත් එහෙම එකවර ගුරු අතිරික්තය 40924ක් වෙන අතරේ ගුරු පුරප්පාඩු තිබුණා 63457ක්. ඒ කියන්නේ පාසල්වල ගුරුවරු ඉන්නවා මොකක් හරි විෂයක් උගන්වන්න. බොහෝ වෙලාවට ඔය චිත්‍ර උගන්වන ගුරුවරු කියලා කියන්නේ ගණිතයත් උගන්වලා බුද්ධඝමත් උගන්වලා තව එකක් උගන්වන්න පුළුවන්කම තියෙනවා දාන චිත්‍රවලට. එවැනි ආකාරය. ඒ වගේම අනිත් පැත්තෙන් සෞන්දර්ය උපාධාරින් ප්‍රමාණයක් ඉන්නවා රැකියා විරහිත භාවයේ. සම මේ ආකාරයට ගුරු සේවය ඇතුළෙම ඒ විෂයට අදාළ කරන ගුරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. සම මේ නිවැරදි කරගත්තේ නැත්නම් එහෙම අත මේකත් බලපානවා මම හිතනවා ගුරු සේවයේ කඩාවැටීම සහ ගුරු රතු අතෘප්තියක් ඉන්නට. දෙවැනි කාරණේ තමයි මේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නේ. දැන් අපි තාමත් විශ්වාස කරනවා විශේෂයෙන් යුරෝපීය රටවල් සාපේක්ෂව ඔබතුමා ළඟදි සංචාරය කරලා අධ්‍යයනය කරලා පින්ලන්තයේ අධ්‍යාපන සේවයට සාපේක්ෂව යුරෝපයේ බොහෝ රටවල ඒ කියන්නේ අනෙක් රජයේ සේවකයන්ට සාපේක්ෂව ගුරුන්ගේ වැටුප් සංසන්දනය කරාට පස්සේ අපේ ගුරු වැටුප් තියෙන්නේ 15. ඒ විතරක් නෙමෙයි දැන් මේ මග ළඟ තිබෙනවා ලේඛනයක්. මම ඔබතුමාට මේක කලිනුත් කිව්වා. මේ තියෙන්නේ පහුගිය කාලෙදී ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරුවරුන් ප්‍රතිසංවිධිත ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අන්තර්ග්‍රහණය කිරීමෙන් එයාට ලැබිය යුතු හිඟවැටුප් ප්‍රමාණයක් තියෙනවා. ඒ හිඟවැටුප් සමහර තැන්වල ගෙවලා තියෙනවා. මුළුමනින්ම නොගෙවා නෙමෙයි. නමුත් සැලකුතු ගුරු ප්‍රමාණයක් ඉන්නවා මේ හිඟවැටුප් ලැබුණ නැති. මට කියන්න පුළුවන් මේ කොළඹ කලාපයේ DS අනාගේ විද්‍යාලයේ DS එකේ ඉන්නම ගුරුවරු 286යි. ඒ 286න් ගුරුවරු 100කට අසන් ප්‍රමාණයකට ඒ හිඟවැටුප් ලැබුණ නැහැ කියලා ඒ ගුරු අසන් කරලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔබ ලිපියක කලාප අධ්‍යක්ෂ මහරහ ඔබ ලිපියක පිටපතක් මඟ ළඟ තිබෙනවා. ඉතින් මම කළුතර අධ්‍යාපන කලාපේ කතා කරලා පස්සෙත් ඔතුමා කතා කරලා පස්සේ ඒක සැලකුවත් ප්‍රගතියක් තිබෙනවා. නමුත් තැන් තැන්වල තාම මේක පොකට් හැටි ඉතුරුලා තිබෙනවා. දැන් මේ මෙන්න මේ ගුරුන්ට ලැබිය යුතු හිඟ දීමනාව ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි දැන් ඔය දිනසීය කාලෙදී සියලු රජයේ සේවන රුපියල් 10000ක් වැටුප් පැඩවීමක් දුන්නා. තමුන්වහන්සේලා පොරොන්දු වුණා අපි ඉල්ලුවයි වැටුප් පැඩවීම මූලික වැටුපට එකතු කරන්න කියලා. තමුන්වහන්සේලා කිව්වා පියවරෙන් පියවර ඒක එකතු කරන්නම් කියලා. දැන් මේ මූලික වැටුපටේ පියවරෙන් පියවර එකතු වෙනකොට ඒ අනුව ගුරුන්ගේ අනිත් දීමනත් වැඩි වෙන්නට ඕනේ. දැන් සමහර තැන්වලින් පැමිණිලි තිබෙනවා ගරු ඇමතුමනි වැටුප් වැඩිම පෙන්නුම් කරනවා. හැබැයි ඒක ගන්න ගියාට පස්සේ සර්චාර්ජ් එක කියලා කපා ගන්නවා. මට ඔබට තවත් උදාහරණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගණනය කිරීමේදී තිබෙන ප්‍රශ්න නිසා පහුගිය කාලේ වැටුපට එකතු කරපු දේවල් නැවත අය කර ගැනීමක් සිද්ධ කරන වැටුප් වැඩි වැටුප් ලබා දෙනකොට ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් මේ මෑතකදී ඔබතුමාලා ක්‍රියාත්මක කරපු මාරුයින් ප්‍රතිපත්තිය මම හිතනවා අපේ ප්‍රාදේශීය ලේකම්වරු අවුරුදු 5න් 5ට මාරු කරන්න පුළුවන් නම් වෛද්‍යවරු අවුරුදු 7න් 7ට මාරු කරන්න පුළුවන් නම් ගුරුවරුන්ටත් නිශ්චිත මාරුවේ ප්‍රතිපත්තියක් තියෙන්නට ඕන. සා ජාතික පාසල්වල උසස් පෙළ ගුරුවරු අවුරුදු 10ට වැඩි අය මාරු කරන ගත තීරණයත් එක්ක අපි ඉන්නවා. ඒක එකඟයි. හැබැයි තීන්දුව එකඟ වුණාට තමුනාසලා පාවිච්චි කරපු ක්‍රමවේදයේ විසින් ගුරුවරු අතර අවිශ්වාසයක් නිර්මාණය කළා තිබෙනවා. ඒ සාමාන්‍යයෙන් ඕන ගුරු මාරුවක් ආවට පස්සේ ඒකේ අභියාචාර ඉඩක් දෙන්න ඕනේ. තමුනාසලා අභියාචාර ඉඩක් දුන්නේ නැහැ. ඒ වගේම තමයි විශ්‍රාම යන්න ආසන්න තියෙන ගුරුවරු සාමාන්‍යයෙන් ඕන රජයේ සේවකයෙක් එහෙම මාරුවීම් කරන්නේ නැහැ. හැබැයි ඒත් කළා. ඒ විතරක් නෙමෙයි දැන් ගුරු මාරු මණ්ඩල එකඟතාවයෙන් යම් මාරුවීම් සිද්ධ වුණාට අවසානයේ මාරුව ලැබිලා තියෙන යනුව නෙමෙයි. ඒ යනුව නෙමෙයි. ඒ නිසා මේ ඒ ප්‍රතිපත්ති එකඟ වූ පමණින් ක්‍රමවේදය නිවැරදි වෙලා නැහැ. ඒ නිසා මම හිතනවා ඒ සාධාරණ ඉල්ලීම් වලට අවස්ථාව ලබා දීලා අභියාචාර දිඩකට හදලා දීලා තමුනාසලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ගුරුවරු නැති පාසල් වල ගුරුවරු හිඟ ජාතික පාසල් වල යොමු කරන එක හරි. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ මාරුවීම් ප්‍රතිපත්තිය නිසා ශේෂ්ත්‍රයේ ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා මේ ක්‍රමවේදය ඇතුලේ. අනිත් එක තමයි මම කලින් කිව්වා දැන් මේ ගුරුවරයා පුළුවන් තරම් වැඩ කටයුතු වෙනත් වැඩ කටයුතු වල නිදහස් කරලා ඉගැන්වීමේ කාර්යයට ඔහුගේ කාලය වෙන් කළොත් තමයි අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් සිද්ධ වෙන්නේ. නමුත් ඔබතුමාව දන්නවා ගුරුන්ගේ දුදුහල්පතිරුන්ගේ තියෙන දැන් දිගින් දිගටම තියෙන චෝදනාවක් තමයි උගන්නන එකට අමතරව ඊට වඩා වෙන වැඩ පැවරෙනවා. විවිධ ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති ඔක්කොම කරන්න ඕනේ මේ ගුරුවරු. නේද? වගා සංග්‍රාම කියනවා වගා සංග්‍රාම කරන්න. හැබැයි ගුරුවරයාගේ ඉගැන්වීම් කාලෙන් අඩු කරගන්න නැතුව. තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය මෙහෙන් සම්බන්ධ කරාට පස්සේ ඒකත් වෙන ගුරුවරයා මත. ඉගැන්වීම් කාලෙන් අඩු කරගන්න නැතුව ඒක කරන්න. දැන් වවුචර් දෙන්න ගත්තාට පස්සේ ඒකත් ගුරුවරයා මත පැටවෙනවා. ඒවට ඒ කියන්නේ ගුරුවරයාට දරුවන්ට උගන්වන්න තිබෙන කාලය අඩු කරන්න තෝණයක් කරගත්තට කමක් නැහැ. දැන් සමහර ගුරු කෙනෙකු උගන්වන වෙලාව අනිත් ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඒකට වෙන ක්‍රමවේද හදමු. ඔබට ඕන නම් පරිපාලන මේ සම්බන්ධයෙන් පරිපාලනට සේවකයෝ බඳවා ගන්න ඕන නම් ඒ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කරන්න. හැබැයි මේ ගුරුවරුන්ට වෙන වැඩ පටවලා විදුහල්පතිවරුන්ට වෙනත් වැඩ පටවලා ඒ අයට ඉගන්වන්න සහ ඒ ඉගැන්වීම් ක්‍රියාවලිය නියාමනය කරන්න තියෙන අවස්ථාව හිමි කරන්න එපා කියලා කියනවා. ඒ වගේම මම යෝජනා කරන්න කැමති මේ දැනුම අලුත් වන වේගය අනුව අපේ ගුරුවරුන්ට පුහුණුව ලබා දීමත් වේගවත් කරන ඕන කියලා තමුනාසල සමහර යෝජනා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හොඳයි. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ වෙලාවේදී මේ විවිධ ශේෂ්ත්‍ර වල ප්‍රශ්න කීපයක් පැනගිලා තිබෙනවා. එකක් ගත්තොත් එහෙම ගුරු උපදේශකවරු සම්බන්ධ ප්‍රශ්නය 2016 පෙබරවාරි මාස 12 වෙනිදා මම මේ පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාව යෝජනාවක් ගෙනහැල්ලා ගුරු උපදේශක සේවාව ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් ඒ වෙලාවේදී අමතුමා සාධනීය ප්‍රචාරයක් ලබා දුන්නා. ඒක මීට කලිනුත් කැබිනට් මණ්ඩලයේ අනුමත වෙලා තිබෙනවා. නමුත් මේ වැටුපොළ ප්‍රශ්න නිසා තමයි කල් ගිහිලා තිබෙන්නේ. නමුත් දැන් අවුරුදු 2කට ආසන්න කාලයක් අවුරුද්දයි මාස 8ක් විතර ළඟා වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් තාම ගත පියවරක් නැහැ. ඒ වගේම තමයි මේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ඉන්න ගුරු අධ්‍යාපනක සේවයේත් උසස් වීම සම්බන්ධ ප්‍රශ්නය, ඒගොල්ලන්ගේ පුහුණුව සම්බන්ධ ප්‍රශ්නය, දුරකථන දීමනාව සම්බන්ධ ප්‍රශ්නය, පරිගණක හා අන්තර්ජාල පහසුකම් සම්බන්ධ ප්‍රශ්න ගන්නවා ගුරු අධ්‍යාපනයේ සේවයේ තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කියනවා. අනිත් තව ඒ වගේම ඒ සම්බන්ධ කාරණයක් තියෙනවා මේ මුස්ලිම් පාසල් වල මෞලවි පත්වීම් ලබා දීම සම්බන්ධයෙන්. 2008 තමුනාසලා පුරප්පාඩු 424ක් ගැසට් කළා. 2009 දී එක විභාගෙ තිබ්බා. නමුත් 2010 පත්වීම් දුන්නේ 148කට පමණයි. ඒ අනුව ඒ මුස්ලිම් පාසල් වල මෞලවි පත්වීම් 276ක පුරප්පාඩු තිබෙනවා. මේක ඔබතුමා දන්නවා. ඒ අය ඔබතුමාත් එක්ක සාකච්ඡා කළා තිබුණා 2017 ජනවාරි 31 වෙනිදා. දැන් මේ 2017 අවුරුද්දත් අවසන් වෙන්න ළඟයි. මේ මෞලවි පත්වීම් ඉතිරි 276 සම්බන්ධයෙන් ගත්තු පියවරක් තවම නැහැ. ඒසම මේ පත්වීම් ටික දීලා කඩිනම් කරලා විභාගේ පවත්වපු අයට පත්වීම් ලබා දෙන්න කියන එකත් මම ඉල්ලීමක් කරනවා. දැන් ඔබතුමා ආවට පස්සේදී අර පරණ පාසල් නිලැඳුම් ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කරලා නිලැඳුම් රෙදි වෙනට වවුචර් ලබා දීමේ ක්‍රමයක් ගෙනාවා. එතකොට කිව්වා ඒ නිලැඳුම් රෙදි ලබා දෙනකොට මහා බරපතල වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒක වළක්වන්න තමයි ගෙනාවේ කියලා. දැන් 2016 මේ නිලැඳුම් වවුචර් ලබා දෙන්නට ආණ්ඩුව වෙන් කරපු මුදල වියදම් කරපු මුදල් රුපියල් කෝටි 229ක්. 2016 දෙසැම්බර් 31 වෙනකොටත් ඔරුගොඩවත්ත ගබඩාවේ කලින් ගෙනාපු රෙදි තිබුණා රුපියල් කෝටි 64.5ක්. ඒ කියන්නේ රෙදි දෙන්න වියදම් කරපු මුදලින් 30%කට ආසන්න මුදලක රෙදි ඔරුගොඩවත්ත ගබඩාවේ තිබුණා. දැන් තමුන්නාන්සර උත්තරයක් තියෙනවා මේකට කියන්න. මොකද ඒ රෙදි ටික දැන් බෙදලා දීලා තියෙන්නේ කියලා. හැබැයි රෙදි බෙදලා දුන්නේ ගම් වතුරාව, නාය ගියා, ඒවාවට පස්සේ. මං හිතන්නේ ඔබතුමා දෙන්න මේ රෙදි වවුචර් දෙන්න හදනකොට දැනගෙන හිටියා කියලා ගම් වතුරක් නායාම කෝගේ දේවල් එයි කියලා. කොහොම වුණත් මේ රජයේ මුදල් නාස්තිය වළක්වන්නේයි කියමින් ගෙනාවු නව ක්‍රමවේදයේ හරහා අර පරණ රෙදි තොගයක් ගබඩාවේ ස්ටොක් වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් දැන් විකිරණකාරී වාර්තාවකුත් නිකුත් වෙලා තිබෙනවා. මුදල් නාස්තියක් පැහැදිලි වෙලා තිබෙනවා. අනික් කාරණේ තමයි දැන් මේ අවුරුද්දේ පාසල් වාර්ය අවසන් කරන්න තව තිබෙන දින 10යි. මම අහන්නේ තවමත් නිල ඇඳුම් වවුචර් පාසල්ට ගිහිල්ලා නැහැ. තාමත් එක තිබෙන රජයේ මුද්‍රණාලේ. මුද්‍රණාලේ දීපේක හොඳයි. හැබැයි මේ යන ක්‍රියාවලිය ඇතුලේ ගත්තොත් එහෙම මේක දෙන්න බෑ.
ඔව් අධ්‍යාපනතුමා.
නැහැ එතුමනේ. දැන් කොටසක් මේ වවුචර් මේ print කරලා ඉවරයි. ඒ වගේම පාසල් නිමාඩුවට පෙර තමයි මේක බෙදන්න ඕනේ. අපි නිසි කලට නිසි විලස නිසි ලෙසට බෙදනවා කිසිම ගැටුවක් නැහැ.
නොවැම්බර් නේද ඉන්නේ.
අර ඒ නිසා මුසුවර කියනවා ඒ ගැන කලබල වෙන්න එපා බය වෙන්න එපා ගිය සැරේත් හරියටම කරා. අපි හොඳ දක්ෂ මන්ත්‍රීවරයෙක්. ඒ වගේම මේකේ කිසිම තව කල් තියෙනවනේ. දැන් මේ දවස්වලත් දැන් මේ බෙදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැන් උතුරු ඈත ප්‍රදේශ වලට යවන්න දැන් ඔක්කොම කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒවා print කරලා ඉවරයි.
මම කාලේ අවසන් දැන් විනාඩියයි තියෙන්න.
කොච්චර තිබද? වැරද? මම තව විනාඩි 10ක් ගන්නවා එතුමගේ. ඊළඟ. හොඳයි. ඊළඟට දැන් තිබෙන්නේ දින 10යි. ඔබතුමාලා මේ නිවාඩු දෙන්න අවසන් දවස් දෙකේ ගියාට පස්සේ අර විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු ගුරුවරුමත් තමයි මේක ගොඩ ගැහෙන්නේ. ඒක තමයි ගිය සැරේතාව ප්‍රශ්නේ. ඒ නිසා මේක කලින් දැකලා කලින් මේක මුද්‍රණය කරගන්න තිබුණා. ඒකයි මම මේ කිව්වේ. තවමත් මම දන්නේ නැහැ. මුද්‍රාලය කරලා දෙනවා නම් හොඳයි. නමුත් මම දන්න විදිහට ගත්තොත් එහෙම ඊළඟ දවස් පහෙත් මේක කරන්න බෑ. ඊළඟට දැන් පහුගිය අයවැයේ මේ සමස්ත අයවැය ඇතුළු රවි කරුණා කැමතිතුමා ඉදිරිපත් කරනකොට අර එක එක විකාර යෝජනා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේසෙට ගහලා තට්ටු කළා ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන තිබුණු ලොකුම යෝජනාව තමයි උසස් පෙළ ශිෂ්‍යයින්ට ටැබ් දබා දෙනවා කියන එක. ටැබ් එක දෙනවා රයිට් දැන් උසස් පෙළ දරුවන්ට නවීන ලෝකෙට ඇතුළු වෙන්න පුළුවන් කියලා. දැන් අවුරුද්දක් ගිහිලා තියෙනවා. මිලියන 5000ක් වෙන් කරා. මං අහන්නේ කෝ ටැබ් එක? තාමේ දරුවේ කාගේ අතට ටැබ් එකක් ගිහිලා නේ? ඔබතුමාට ටැබ් දෙන්න බලාපොරොත්තු වෙන්නේ කවද්ද? දැන් ඒ උසස්
පෙළ නියෝජ්‍ය කතානායකතුමනි මගේ යුතුයකමක් තියෙනවා පැහැදිලි කරන්න. මේ වෙනකොට ඔක්කොම ප්‍රොකියුමන්ට් කටයුතු අවසන් වෙමින් පවතින්නේ. එන වසරේ මුල වෙද්දී හොඳ බ්‍රෑන්ඩඩ් iPads ලක්ෂ 2ක් අපි බෙදා හරිනවා සාමාන්‍ය පෙළෙන් උසස් පෙළ යන සියලුම ගුරුවරුන්ට, සියලුම ළමයිට සහ විදුහල්පතිවරුන්ට. ඒ කියන්නේ සැකයක් තියාගන්න එපා.
දෙනවා කිව්වා. ගියසරත් මොදලුත් වෙන් කරා.
ටැබ්ලට් එකක් දෙනවා.
ඔබතුමාලා 2017 ජුනි මාසේ 5 වෙනිදා පුවත්පත් දැන්වීම දැම්මා. ලන්සු කැඳෙව්වා. හැබැයි ඒක දිගින් දිගටම දීර්ඝ කරන්න සිද්ධ වුණා. සමහරක් හරි අඩුපාඩුවක් වෙලා තිබෙන බව පේනවා.
අනේ මේක විවාදයක් විදිහට
ඔබතුමාගේ
නියෝජක අපේ යුතුයකමක් තියෙනවා යම් අඩුපාඩුවක් හෝ අනාගතයේ ප්‍රශ්නයක් එනවා නම් ඒක කාලය අරන් හරි හරියට කරන්න නේ. ඔබතුමාත් කැමති දෙයක් හරියට කරනවා නම්. ඒ නිසා තමයි පරක්කු වෙලා හරියට මේක කරලා තියෙන්නේ.
කරන්න ඉක්මනට මේ බලන් ඉන්න ටැබ් එක හැම් වෙනකම්.
කරනවානේ.
ඒකද ටැබ් එක හැම් වෙනකම් බලන් ඉන්නේ. හොඳයි.
දෙන්න.
හරි මම කැමති ඊළඟට ඊළඟ අධ්‍යාපන අමාත්‍යංශය පොඩ්ඩක් එළියට යන්නට අපේ නාවි නැමැතුමා ඔබතුමාට තමයි ජාතික කෞතුකාගාරේ බාරව තිබෙන්නේ. දැන් මේ ජාතික කෞතුකාගාරේ 2012 මාර්තු මාසේ 16 වෙනිදා සිද්ධ වෙච්ච හොරකම පිළිබඳව දැන් මේකෙදි අහිමිවෙච්ච බඩුවල් ලේඛනේ මගේ ළඟ තියෙනවා. මේ කාසි නැති වුණා, මේකේ සරේට නැති වුණා, නුගවෙල අධිකාරංගේ බඳපටි නැති වුණා, ඊට අමතරව කඩුණ 8ක් නැති වුණා. ක්‍රිස්තු වර්ෂ 18-19 සියවසේදී වටිනා කඩු. දැන් මේ වෙයි කාසි හම්බෙලා තිබෙනවා, කඩුවල කොපු හම්බෙලා තිබෙනවා, නමුත් කඩු හම්බෙලා නැහැ. දැන් මේ සම්බන්ධයෙන් ගත්ත නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමාගේ පිළිතුරු කතාවේදී. මොකද මේ සම්බන්ධයෙන් පැමිණිලි තිබෙනවා, විමර්ශනය ගියා. දැන් නීතිව දෙපාර්තමේන්තුව නඩු පවරන්නයි තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? ඊළඟට පහුගිය අයවැය ලේඛන තුනේම 2016 තමුන්නාන්සේලා කිව්වා කලාකරුවන්ට දායකත්ව විශ්‍රාම වැටුපක් දෙනවා කියලා. ඒකට රුපියල් මිලියන 15ක් වෙන් කළා. 2014 අයවැයට වෙනකොට කලාකරුවන් රක්ෂණ ක්‍රමයක් පුළුල් කරන්න කියලා මිලියන 50ක් වෙන් කරගත්තා. මේ සැරේ නම් ගරු එමත්තුමා කලාකරුවන් වෙනුවෙන් අන්තිම පහත් කුඩම්මගේ සැලකිල්ලක් තමයි මේ අයවැය ලේඛනයේ දක්වලා තිබෙන්නේ. යන්තන්යන් කලාකරුවෝ ගැන කියන්න ඕන නිසා සඳහන් කරලා තිබෙනවා කලාකරුවන් සඳහා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනවා මිලියන 10යි. මිලියන 10 වෙන් කළා තිබෙන්නේ. මම අර කලින් කිව්වා වගේ අර ආය මතක් කරොත් එහෙම කෘෂිකර්ම බිල්ඩිමට වෙන් කරපු ගානෙන් දවස් 12 කුලිය මේ තියෙන්නේ. සමස්ත කලාකරුවෝ වෙනුවේ. මම අහන්නේ මේ අපේ වියපත් වන ආබාධයට ලක්වන කලාකරුවන් වෙනුවෙන් ආණ්ඩුව දක්වන වාක්‍යෙ මෙච්චරයිද? දැන් මේ දායකත්ව විශ්‍රාම වැටුපක් දෙනවා කියලා කිව්වට කලාකරුවෝ කොච්චර ප්‍රමාණයකට ලැබෙනවද? ඒ විශ්‍රාම වැටුප වේ විශ්‍රාම වැටුප ක්‍රමේ ක්‍රියාත්මක වෙනවද හරියට? සම මේ කලාකරුවන් වෙනුවෙන් දක්වන දායක සැලකිල්ල පිළිබඳව නම් කරේ අමතුමක් ඉස්සේ සතුරු වෙන්න බෑ. ඒ වගේම තමයි මේක තමුන්වාසේට ඍජුව මදාල් නොවුනත් මේ කලාස් කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ගන්නවට බෙදලා තිබෙනවා. නමුත් ගේසරේ අයවැය යෝජනාවක් තියෙනවා මේ විදේශීය චිත්‍රපටි හා ටෙලි නාට්‍ය බද්ද රුපියල් 90,000 ඉඳලා ලක්ෂ 3 දක්වා වැඩි කරන්නට. මේ අයවැය එන්නට කලින් අවසාන මොහොතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මේ ගැසට් නිවේදනය නිකුත් කළා. නමුත් ඒක මේ ඒක තමයි මේ පොරොන්දුව පෙන්නලා කණෙන් රිංගල ගියා වගේ වැඩක් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. පොරොන්දුනේ මොකද්ද? ඒ වෙලාව ලොකු ඉල්ලීමක් තිබුණා කලාකරුවන්ගෙන් මේ විනාඩි 30ක කොටසකට ඒ වෙලාවෙන් කරපු බද්ද අය කරපු බද්ද රුපියල් 90,000යි ඒක ලක්ෂ 3 දක්වා වැඩි කරන්නට කියලා. හැබැයි ඒ ලක්ෂ 3 දක්වා වැඩි කරනවා වෙනුවට එක එක උප්පරවැටි දාලා තමයි මේ 150,000ත් යෝජනා කරලා තිබෙන්නේ. සම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මොකද මේ බද්ද ගැහුවෙම දේශීය ටෙලි නාට්‍ය ප්‍රවර්ධනයට යර මුදල යොදවනවා කියලා. ඒ නිසා මේ කලාකරුවන් වෙනුවෙන් මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම මගේ තියෙන මේ සුළු වේලාවෙදි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මෙන්න මේ දැන් මේ අලුතෙන් හඳුන්වා දෙන්න යන හැඳුනුම්පත. තමුන්වාසල දැන් මේ අලුත් හැඳුනුම්පතක් හඳුන්වා දීලා තිබෙනවා ලක්ෂ 5ක් මුද්‍රණය කළා. ඉතුරු ලක්ෂ 5ක් මුද්‍රණය කරන්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරගෙන තියෙනවා. දැන් මේ ටෙන්ඩර් එකේදී මේ ලක්ෂ 10ක් හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා තමුන්වාසලා ටෙක්නිකල් ඉවැෂන් කමිටියක් දැම්මා. තාක්ෂණ ඇගයීම් කමිටුව. ඒ ඇගයීම් කමිටුව දාන අපි හිතනවා ඒ ඇගයීම් කමිටුව විසින් ලබා දෙන නිර්දේශය ප්‍රසම්පාදන කමිටුව විසින් පිළි අරගෙන ඒ ඉදිරියට යන්නට තමයි ඒ ක්‍රියාවලියක් ආරම්භ කරන්න ඇත්තේ කියලා. නමුත් ඒ තාක්ෂණික ඇගයීම් කමිටුවේ පත් කරපු 5 දෙනාගෙන් 3 දෙනෙක්ම හේතු දක්වලා නුසුදුසු යයි හඳුන්වලා දීපු ආයතනයකට තමයි අවසානයේ ටෙන්ඩර් එක ලැබිලා තිබෙන්නේ. ඔවුන් ඉදිරිපත් කරන හේතු හරිම තර්කානුකූලයි. ඔවුන් කියනවා ඒ සමාගමේ මේ පිළිබඳ විමර්ශනය කරන්න කියලා. ඒ කිසිත් නොතකා 5 දෙනාගෙන් දෙන්නෙක් පමණක් එකඟ වෙච්ච ආයතනය තමයි ටෙන්ඩර් එක දුන්නේ. දැන් ඒ අය ඒක මුද්‍රණය කරනවා. මුද්‍රණය කරන ආවට පස්සේ සමුනාංශයට බලන්න පුළුවන් ඒක ඒ මර හඳුනුම්පත් ඉදිරිපත් කරන්න පුළුවන් එය નિયમિત ගුණාත්මක භාවය නැහැ කියලා ක්වොලිටි එක නැහැ කියලා. සාමාන්‍යයෙන් මෙවැනි හැඳුනුම්පතක් මුද්‍රණය කරනකොට ඒ අයට නිවැරදි තාක්ෂණය තිබුණා නම් එහෙම මීට වඩා විධිමත් ආකාරයකට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ඒ ආයතනය සම්බන්ධයෙන් අර ටෙන්ඩර් ඒ ආයතන සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව ඉදිරිපත් කරන ලද අඩුපාඩු සියල්ලම දැන් අපි අතට ඇවිල්ලා තිබෙන ජාතික හැඳුනුම්පතේ තියෙනවා. සම මේකේ බරපතල පරද්දක් වෙලා තිබෙනවා ගරු ඇමතුමනි. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න මොකද මේක ගත්තොත් එහෙනම් මිලියන 70කනේ මිලියන 70ක පමණ ගනුදෙනුවක් තමුන්වාසලා එහෙම තිබියදී ඒ ලක්ෂ 5 මුද්‍රණය හරියට නොකර තිබියදීත් ඊයේ පෙරේද තීන්දුවක් ගත්තා ඒ ආයතනෙ විතර ලක්ෂ 5ක් ලබා දෙන්නට කියලා. සම මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරන ගමන්ම මට වැඩිපුර කාලය වෙලා අවශ්‍ය සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම නතරන බොහෝ ස්තුතියි.
ආනරබ ගරු පී හැරිසන් මහත්තුමා අර්ජුන රණතුංග මහත්තුමා බන්දුල ගුණවර්ධන මහත්තුමා අනුබ ලීලේන්ද්‍රන්
ගෞරව சபைக்கு தலைமை தாங்கும் கௌரவ பிரதி சபாநாயகர் அவர்களே இன்றைய கல்வி விளையாட்டு தொடர்பான விவாதத்திலே பேச கிடைத்த வாய்ப்புக்கு முதற்க நன்றிகளை தெரிவித்துக் கொண்டு உண்மையிலே எங்களுடைய விளையாட்டுத்துறை பிரதி அமைச்சர் அவர்கள் இங்கே இருக்கின்றார். நாங்கள் பல முன்மொழிவுகளை எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்திலே இருக்கின்றதான மைதானங்களை புனரமைப்பு தொடர்பாக பல்வேறு திட்ட முன்மொழிகளை அவருக்கு நாங்கள் அனுப்பியிருக்கின்றோம். அவர் கூட மட்டக்களப்பு மாவட்டத்திலே நகர்ப்புறத்தில் மாத்திரமல்ல கிராமங்களுக்கும் விஜயம் செய்து கிராமத்தில் இருக்கின்ற வீதிகளுடைய நிலைமைகளை நேரடியாக கண்டறிந்தவர். அந்த அடிப்படையிலே அவருக்கு நிச்சயமாக அந்த பகுதியினுடைய நிலவரம் முழுமையாக தெரிந்தவர். ஆகவே இம்முறை வரவு செலவு திட்ட ஒதுக்கீடு கூடாக வீதிகளை மைதானங்களை புனரமைக்கின்ற இந்த வேலை திட்டத்தை சரியான முறையிலே அவர் முன்னெடுப்பார் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது. நிச்சயமாக சில திட்ட முன்மொழிகளை உரிய முறையிலே நாங்கள் அவருக்கு சமர்ப்பித்திருக்கின்றோம், சம்பந்தப்பட்ட அமைச்சுக்கு சமர்ப்பித்திருக்கின்றோம். ஆகவே கடந்த அந்த 3 தசாப்தால யுத்தத்தினால் மிகவுமே பாதிக்கப்பட்டிருக்கின்ற அழிவடைந்து போய் பச்சை காடுகளாக இருக்கின்ற இந்த கிராம மட்டத்தில் இருக்கின்ற பாடசாலை மைதானங்கள் பொது மைதானங்கள் நிச்சயமாக புனரமைக்கப்பட வேண்டும். வருகின்ற வருடத்திலே அத்தகைய வேலை திட்டங்களை விளையாட்டுத்துறை அமைச்சு சிறந்த முறையிலே முன்னெடுக்கும் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கிறது. அத்துடன் இன்று கல்வி தொடர்பான இந்த விவாதத்திலே சில விடயங்களை நான் முன்வைக்கலாம் நினைக்கின்றேன். இன்று இந்த நாட்டிலே நாங்கள் நல்லிணக்கம் என்ற விடயத்தை பற்றி பேசுகின்றோம். ஆனால் நல்லிணக்கம் என்பது பேச்சளவிலும் அல்லது வெளிநாட்டு ராஜதந்திரிகளோடு பேசுவதிலோ அல்லது ஊடகங்களுக்கு அறிக்கையிடுவதனாலோ நல்லிணக்கம் என்பது இந்த நாட்டிலே ஏற்பட போவதில்லை. நல்லிணக்கம் என்பது அது செயற்பாட்டு ரீதியாக வர வேண்டும். செயற்பாட்டு ரீதியாக வரும் பொழுதே நாட்டிலே உண்மையான நல்லிணக்கத்தை நாங்கள் எல்லா இனங்களுக்கு இடையிலே கட்டியெழுப்ப முடியும். ஆனால் இன்று பல விஷயங்களிலே இந்த நல்லிணக்கம் என்பது செயற்பாட்டு ரீதியாக இல்லை என்பதை நாங்கள் இந்த நல்லாட்சியிலும் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. காரணம், கல்வி அமைச்சிலே அண்மை காலமாக 100 நாள் வேலை திட்டம் முதல் வழங்கப்பட்டு கொண்டிருக்கின்ற நியமனங்கள் சிற்றூழிய நியமனங்களில் கூட குறிப்பாக வடகிழக்கில் இருக்கின்றதான தமிழ் பேசும் மக்கள் சிற்றூழியர்களாக உள்வாங்கப்பட்டது என்பது மிக 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 அரிதென்றே சொல்ல வேண்டும். குறிப்பாக நாங்கள் கூட ஒரு சில சிற்றூழியர் தொடர்பான நியமனங்கள் தொடர்பாக கல்வி அமைச்சுக்கு சென்ற நேரத்திலே அங்கு கூட நாங்கள் உரிய முறையிலே எங்களுடைய கருத்துக்களுக்கு கூட உரிய மதிப்பளிக்கப்படவில்லை. அங்கிருந்த அதிகாரிகளால் நாங்கள் பல கோரிக்கைகளை முன்வைத்தோம். ஆகவே இந்த நல்லாட்சியை கொண்டு வந்தவர்கள் என்ற அடிப்படையிலே, இந்த நல்லாட்சியை ஏற்படுத்தியதில் எங்களுக்கு ஒரு பாரிய பங்கு இருக்கின்ற அடிப்படையிலே நாங்கள் சொல்வது, நீங்கள் எவ்வளவு வேலைவாய்ப்புகளையும் நீங்கள் கொடுக்கலாம், ஆனால் இன்று குருநாகலிலிருந்து கொழும்பிலிருந்து ஒவ்வொரு மாவட்டங்களிலிருந்து மட்டக்களப்பு, திருகோணமலை, அம்பாறை, யாழ்ப்பாணம், மன்னார், முல்லைத்தீவு என்று இந்த பகுதிகளுக்கு ஒவ்வொரு மாவட்டங்களிலிருந்து தமிழ் தெரியாத சிங்களம் மட்டும் பேசக்கூடியவர்கள் ஒவ்வொரு வேறு மாவட்டங்களிலிருந்து சிற்றூழியர்களாக அங்கே வருகின்றார்கள். இந்த நிலையிலே அங்கிருக்கின்ற பாடசாலைகளில் இருக்கின்ற அதிகாரிகள் அவர்கள் இவர்களோடு வேலை செய்வது என்பது மிகவும் ஒரு கடினமான சூழலாக இருக்கின்றது. அவர்கள் அந்த பகுதியில் இருக்கின்ற படித்த இளைஞர்கள், வேலையேற்றி இருக்கின்ற படித்த இளைஞர் யுவதிகள் எங்களை பார்த்து கேட்கின்றார்கள், ஏன் நாங்கள் ஒரு சிற்றூழியர்கள் நியமனத்துக்கு கூட தகுதியில்லாதவர்களா என்று. ஆகவே இன்று முழுக்க முழுக்க வடக்கு கிழக்கிலே குருநாகலிலிருந்து, காலியிலிருந்து, மாத்திரையிலிருந்து அதிகளவான, குறிப்பாக குருநாளிலிருந்து அதிகளவான் நான் நினைக்கின்றேன், 100 நாள் வேலை திட்டம் முதல் இன்று வரை 4000க்கும் மேற்பட்டதான சிற்றூழிய நியமனங்கள் வழங்கப்பட்டிருக்கின்றன. இதில் எத்தனை அந்த வடகிழக்கு பகுதியைச் சேர்ந்த பிள்ளைகள் உள்வாங்கப்பட்டிருக்கிறார்கள் என்பது கேள்விக்குள்ளாக இருக்கின்றது. எங்களுடைய கல்வி ராஜாங்க அமைச்சர் கௌரவ ராதாகிருஷ்ணன் ஐயா அவர்கள் வடக்கு கிழக்குக்கு அடிக்கடி விஜயம் செய்கின்ற ஒரு அமைச்சர், அவரை நான் உண்மையிலே பாராட்டுகின்றேன். அவருக்கு தெரியும், வடக்கு கிழக்கிலே இருக்கின்றதான பாடசாலைகளில் இருக்கின்ற வளப்பற்றாக்குறை, பௌதிய வளப்பற்றாக்குறை, ஆளணி பற்றாக்குறையை அவர் நேரிலே பார்த்தறிந்தவர். தேசிய பாடசாலைகளுக்கு மட்டும் அவர் விஜயம் செய்யவில்லை, வாகரை போன்று இருக்கின்ற அதிகஷ்ட பிரதேச பாடசாலைகளுக்கு விஜயம் செய்த ஒரு கண்ணியமான அமைச்சர். ஆகவே அவர் நேரிலே பார்த்தறிந்திருக்கிறார் அங்குள்ள பிரச்சனைகளை, அங்குள்ள வலய கல்வி பணிப்பாளர்கள், அங்குள்ள அதிபர்கள், அதிகாரிகள், மக்கள் பிரிவு, நாங்கள் பல்வேறு கோரிக்கைகளை 2015 முதல் கல்வி ராஜாங்க அமைச்சர் அவர்களிடம் நாங்கள் முன்வைத்து வருகின்றோம். ஆனால் நாங்கள் முன்வைக்கின்ற அந்த கோரிக்கைகளிலே எத்தனை சதவீதம் நிறைவேற்றப்பட்டது என்று சொன்னால் அது மிக மிக குறைவு என்று சொல்ல வேண்டும். ஆகவே கல்வி ராஜாங்க அமைச்சர் அவர்கள் தான் அடிக்கடி வடகிழக்கை நோக்கி விஜயம் செய்கின்ற ஒருவர். ஆகவே அவர் முழுமையான அதிகாரத்தை எடுத்துக்கொள்ள வேண்டும், முழுமையான அதிகாரத்தை எடுத்துக்கொண்டு அந்த பகுதிகளில் அவர் வேலை செய்ய வேண்டும். ஏனென்றால் அவரை நம்பி நாங்கள் இருக்கின்றோம், அந்த பகுதியில் இருக்கின்ற மக்கள் இருக்கின்றார்கள். ஆகவே நான் அங்குள்ளவர்கள் கூட அவருடைய அமைச்சுக்குத்தான் அடிக்கடி வருகின்றோம். நாங்களும் எங்களுடைய பிரச்சனைகளை அவருடைய அமைச்சிலே நாங்கள் தொடர்ந்து பேசுகின்றோம். ஆனால் எங்களுக்கு உரிய தீர்வு உண்மையிலே கால இழுத்தடிப்பின் மூலம் தான் செல்கின்றதை ஒழிய உரிய முறையிலே கிடைக்கப்பெறவில்லை. ஆகவே கௌரவ ராஜாங்க அமைச்சர் அவர்கள் இந்த விஷயத்திலே கூடுதலான கவனத்தை நீங்கள் செலுத்த வேண்டும். காரணம் உங்களுக்கு அனைத்து விடயங்களும் தெரியும். ஆகவே அதிகம் அந்த பகுதிக்கு அடிக்கடி வருகின்ற ஒருவர் நீங்கள், மலையகத்தைச் சேர்ந்தவராக இருந்தாலும் அந்த பகுதிக்கு அடிக்கடி வருகின்ற அடிப்படையிலே சிற்றூழிய நியமனங்களாக இருக்கலாம், அங்கு இருக்கின்ற பாடசாலைகளுடைய பகுதிய வளப்பற்றாக்குறைகளாக இருக்கலாம், அவற்றை இனியாவது இந்த வருகின்ற வருடத்திலாவது அவற்றை செய்து தர வேண்டும். காரணம் உங்களுக்கு தெரியும், அந்த பகுதிகளிலே குறிப்பாக யுத்த நடவடிக்கைகளினால் பல பாடசாலைகள் உடைக்கப்பட்டு இன்னும் அந்த யுத்தத்தின் எச்சங்களை ஞாபகப்படுத்துகின்ற வகையிலேயே அந்த பாடசாலைகள் இருக்கின்றன. ஆகவே அந்த பாடசாலையினுடைய பகுதிய வளத்தை பூர்த்தி செய்கின்ற வகையிலே நிதி ஒதுக்கீடுகளை நிச்சயமாக நீங்கள் மேற்கொள்ள வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கூறிக்கொள்ள விரும்புகிறேன். அத்துடன் குறிப்பாக அண்மையிலே கல்வியியல் கல்லூரியில் இருந்து வெளியாகிய மட்டக்களப்பு மாவட்டத்தைச் சேர்ந்த, அம்பாறை மாவட்டத்தைச் சேர்ந்த, திருகோணமலை மாவட்டத்தைச் சேர்ந்த பல கல்வியியல் கல்லூரி ஆசிரியர்கள் அந்த மாகாணத்துக்குள் நியமிக்கப்படாமல் அவர்கள் அனைவரும் கிழக்கு மாகாணத்தைச் சேர்ந்த கல்வியியல் கல்லூரி ஆசிரியர்கள் கிழக்கு மாகாணத்துக்கு அப்பால் நியமிக்கப்பட்டிருக்கின்றார்கள். இன்று கிழக்கு மாகாணத்திலே பல நூற்றுக்கணக்கான என்பதை விட ஆயிரக்கணக்கான ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றது. குறிப்பாக நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற மட்டக்களப்பு மாவட்டத்திலே கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, மட்டக்களப்பு மாவட்டத்தில் இருக்கின்ற 5 வலயங்களிலே மண்முனை மேற்கு வலயம் மிக 100% யுத்தத்தினுடைய பாதிப்புகளை சுமந்த ஒரு வலயம், 100% யுத்தத்தின் கட்டுப்பாட்டுக்குள் இருந்த வலயம். அந்த வலயத்திலே சாதாரண 1st முதல் பிரைமரி முதல் அட்வான்ஸ் லெவல் ஏஎல் வரை கிட்டத்தட்ட 263 ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றது. கடந்த வாரம் நாங்கள் எடுத்த தகவல் 263 ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றன பிரைமரி முதல். அதுபோன்று அடுத்து யுத்தத்தினால் மிக மோசமாக பாதிக்கப்பட்ட இன்னொரு கல்வி வலயம் கல்குடா கல்வி வலயம். கல்குடா கல்வி வலயத்திலே கிட்டத்தட்ட 433 ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றன. இவ்வாறு 2 வலயங்களிலே கிட்டத்தட்ட 800 மேற்பட்ட ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றன. 5 வலயங்களையும் எடுத்து பார்த்தால் 1000 தாண்டிய ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றன. கௌரவ ராஜாங்க அமைச்சர்களுக்கு தெரியும், வாகரை பகுதியிலே இருக்கின்ற பல பாடசாலைகள் ஆசிரியர்களை இல்லாமல், குறிப்பாக மதுரங்கனி குளம் தரம் 1, 2, 3 இந்த 3 ஆசிரியர்கள் இல்லாமலே அந்த வகுப்புகளுக்கு ஆசிரியர் இல்லாமல் மாணவர்கள் வந்து திரும்பி போகின்ற அவல நிலை இருக்கின்றன. அதே மாதிரி அங்கே ஆண்டான் குளம் உட்பட பல இடங்களிலே வம்மி வெட்டுவான் வாகரை என்று கட்டுமுறிவு என பல இடங்களில் ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றன. கட்டுமுறிவு பாடசாலை உருவாக்கப்பட்டு இன்று 43 வேடங்கள் ஆகின்றன. 43 வேடங்களிலே 1 ஆங்கில ஆசிரியர் இல்லாமல் அந்த பாடசாலை இயங்குகின்றன. இவ்வாறு பாரிய அளவிலே ஆசிரியர் பற்றாக்குறை இருக்கின்ற போது கடந்த மாதம் வெளியாகிய கல்வியியல் கல்லூரி ஆசிரியர்களை கிழக்கு மாகாணத்துக்குள் நியமிக்காமல் கிழக்கு மாகாணத்தைச் சேர்ந்தவர்களை வெளி மாகாணங்களுக்கு அனுப்பியிருக்கின்ற நிலைமை இருக்கின்றன. ஆகவே நான் நினைக்கின்றேன், நான் அமைச்சரே வந்து பேசிய பொழுது அவர்கள் கூறிய விடயம், அதாவது கிழக்கு மாகாணத்திலே ஆசிரியர் பற்றாக்குறை இல்லை, அங்கே அனைத்து ஆசிரியர்களுடைய வெற்றிடங்களும் நிரப்பப்பட்டிருக்கின்றன என்று சொன்னார்கள். என்று மாகாண கல்வி பணிப்பாளர் அதாவது உரிய தகவலை தந்திருக்கிறான். நான் நினைக்கின்றேன் இந்த கிழக்கு மாகாண கல்வி பணிப்பாளர் தொடர்பான விடயம், இந்த கிழக்கு மாகாண கல்வி பணிப்பாளர் அவர் கிழக்கு மாகாணத்தில் தான் இருக்கின்றாரா அல்லது வேறு எதுவும் உலகங்களில் வாழ்கின்றாரா என்பதே தெரியவில்லை. காரணம் கிழக்கு மாகாணத்திலே இந்த அளவு ஆயிரக்கணக்கான ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றன. மட்டக்களப்பு மாவட்டத்திலே 130,700 மேற்பட்ட மாணவர்கள் படிக்கின்ற ஒரு மாணவர்களை கொண்ட ஒரு மாவட்டம். கிட்டத்தட்ட மட்டக்களப்பில் இருக்கின்ற பாடசாலைகளிலே 360 மேற்பட்ட 63 பாடசாலை நினைக்கின்றேன், அந்த அளவு எண்ணிக்கையான பாடசாலைகளிலே 105 பாடசாலைகள் ஆசிரியர் பற்றாக்குறையை அதிக அளவு உள்வாங்கியிருக்கின்றன. நான் நினைக்கின்றேன் ஒரு 105 பாடசாலைகளிலே ஒரு 50-55 பாடசாலைகள் இன்னும் 5 அல்லது 10 வருடங்கள் தொடர்ச்சியாக ஆசிரியர் பற்றாக்குறையுடன் நீடித்தால் அந்த பாடசாலைகள் முழுமையாக மூடப்பட வேண்டிய ஒரு அவல நிலை ஏற்படும். ஒரு கிராமம் அது அனைத்தும் கிராம பாடசாலைகள், கிராமத்திலே பாடசாலைகள் மூடப்படும் பொழுது அந்த பகுதியில் இந்த மக்கள் அந்த இடத்தை விட்டு இடம்பெற வேண்டிய சூழல் வரும். அதனால் பல்வேறு விதமான பிரச்சனைகளை நாங்கள் எதிர்நோக்க வேண்டிய சூழல் வரும். ஆகவே இந்த கிழக்கு மாநிலத்திலே இந்த அளவு பாரிய ஆசிரிய வெற்றிடம் இருக்கும் பொழுது நடைபெற்றுக் கொண்டிருக்கின்ற கடந்த வருடம் நடைபெற்றது, இந்த வருடம் நடைபெற்றது. ஆனால் சொல்லப்பட்ட காரணம் கிழக்கு மாகாண கல்விப்பணிப்பாளர் கூறியதற்கமைய, கிழக்குமான கல்வி அமைச்சின் செயலாளர் கூறியதற்கமைய அங்கே ஆசிரியர் வெற்றிடங்கள் பூர்த்தியாக்கப்பட்டிருக்கின்றன என்று அவர்கள் கூறியதற்கமையவே கல்வி அமைச்சு இந்த நடவடிக்கையை மேற்கொள்கின்றன. ஆகவே உடனடியாக இதை கள ரீதியாக ஒவ்வொரு வலயங்கள் ரீதியாக ஒவ்வொரு வலய கல்விப்பணிப்பாளர்கள் கூட தொடர்பு கொண்டு தேவையான ஆசிரியர் தேவையை அறிந்து கொள்ள வேண்டும். ஆளணி தேவையை அறிந்து கொண்டு அந்த வலயங்களில் இருக்கின்ற ஆசிரியர் பற்றாக்குறையை நிவர்த்தி செய்வதற்கு நிச்சயமாக தேசிய அளவிலே கல்வி அமைச்சு செயற்பட வேண்டும். தேசிய அளவிலே கல்வி ராஜாங்க அமைச்சர் அவர்கள், கௌரவ கல்வி அமைச்சர் அவர்கள் இந்த மாகாண கல்வி அமைச்சருடைய செயற்பாட்டிலே, மாகாண கல்வி பணிப்பாளர் செயற்பாட்டிலே உடனடியாக தலையிட்டு களரீதியாக விஜயம் செய்து களரீதியாக அந்த விடயத்தை சரியாக அறிந்து கொண்டு உடனடியாக அங்கிருக்கின்ற ஆசிரியர் பற்றாக்குறையை நிவர்த்தி செய்வதற்கு தாங்கள் முன்வர வேண்டும்.
பாராளுமன்ற உறுப்பினர் அவர்களே, கடந்த காலங்களிலே கிழக்கு மாகாணத்திலே வந்து இவ்வாறான மாகாண பாடசாலைகளிலே சேவைகளில் ஈடுபடும் பொழுது பல்வேறு சிக்கல்கள் இருந்தன. நான் நினைக்கின்றேன் இப்பொழுது அந்த சிக்கல்கள் இல்லை என்று. நீங்கள் ஒரு திகதியை தீர்மானித்தால் நான் அந்த பகுதியிலே இருக்கின்ற ஜோனல் டைரக்டரோடு பேசி எவ்வளவு குறைபாடுகள் இருக்கிறது என்பதை நாங்கள் தெரிந்து கொள்ளலாம்.
நன்றி. நன்றி கௌரவ கல்வி ராஜாங்க அமைச்சர் அவர்களே. நான் இன்று உங்களுக்கு இந்த பீடத்துக்கும் கடந்த வாரம் எடுத்த ஆசிரியர் வெற்றிடங்கள் எந்தெந்த பாடத்திற்கு எந்தெந்த பாடசாலைகளுக்கு எவ்வளவு ஆசைத்தவை என்ற விஷயம் என் கையில் இருக்கின்றது, நான் ஒப்படைக்க முடியும். தங்களுடைய மேலதிக கவனத்துக்கும் கொண்டு வர முடியும். நீங்கள் அங்கே பல தடவை வருபவர், மீண்டும் இந்த விடயம் தொடர்பாக நீங்கள் விஜயம் செய்வதாக கூறியதிட்டு நான் மிகவும் உங்களுக்கு நன்றி கூற கடமைப்பட்டிருக்கின்ற இந்த உயரிய சபையிலே. மற்றும் இன்று நாங்கள் பல ஆணைக்குழுக்களை வைத்திருக்கின்றோம். இந்த ஆணைக்குழுக்கள் பொறுத்தளவிற்கு அவை சுதந்திரமாக செயற்பட வேண்டும். ஆணைக்குழுக்கள் சுதந்திரமாக செயற்பட்டால் தான் ஒரு காத்திரபூர்வமான ஒரு ஆரோக்கியமான நிர்வாகத்தை, அரசு நிர்வாகத்தை இந்த நாட்டிலே கொண்டு செல்ல முடியும். ஆணைக்குழுக்கள் மீதான திணிப்புகள், ஆணைக்குழுக்களை கட்டுப்படுத்துகின்ற அரசியல் ரீதியிலான தலையீடுகள் இருக்குமானால் எந்த ஆணைக்குழுக்களும் நிச்சயமாக சுதந்திரமாக செயற்பட்டு அவை ஒரு நல்ல ஆரோக்கியத்தை தர முடியாது அரசு துறையிலே. அந்த அடிப்படையிலே பார்க்கும் பொழுது இன்று பல ஆணைக்குழுக்கள் இருக்கின்றன. தேர்தல் ஆணைக்குழு, பொதுச் சேவை ஆணைக்குழு என்று பல ஆணைக்குழுக்கள் இருக்கின்றன. குறிப்பாக இன்று பப்ளிக் சர்வீஸ் கமிஷன், பொதுச் சேவை ஆணைக்குழு, யாழ் இந்து கல்லூரியிலே உப அதிபராக ஒருவர் 25 வருடங்களாக தொடர்ச்சியாக இருக்கின்றார். ஒரே பாடசாலையிலே 25 வருடங்களாக உப அதிபராக இருக்கின்றார். பப்ளிக் சர்வீஸ் கமிஷன் சொல்கின்றது அவரை இடமாற்றம் செய்ய வேண்டும் என்று. பப்ளிக் சர்வீஸ் கமிஷன், பொதுச்சேவை ஆணைக்குழு அவரை இடமாற்றம் செய்ய வேண்டும் என்று கூறியும் அதை எந்த விதத்திலும் கணக்கில் எடுக்காமல் தொடர்ச்சியாக அவர் இருக்கின்றார். யாழ் இந்து கல்லூரி என்பது நினைக்கின்றேன் தமிழ் தேசிய பாடசாலைகளிலே பிரதம நீதியரசர்களை கூட உருவாக்கிய ஒரு பாடசாலை. அங்கிருந்து பிரதம நீதியரசர்கள் விக்ரமராஜா அவர்கள், இன்றைக்கு சிறிபாவன் அவர்கள் எல்லாம் அங்கிருந்து வெளியேறுவர்கள். அவ்வாறான ஒரு புகழ் பூத்த இந்த நாட்டில் இருக்கின்ற ஒரு தேசிய பாடசாலையில் 25 வருடங்களாக உபாதிபராக இருக்கின்ற ஒருவர் அவரை பப்ளிக் சர்வீஸ் கமிஷன் இடமாற்றம் செய்ய சொல்லியிருக்கின்றது. சொல்லியும் அந்த இடமாற்றம் நடைமுறைப்படுத்தப்படவில்லை. இன்று யாழ்ப்பாணம் இந்து கல்லூரி பழைய மாணவர் சங்கம் கொழும்பு அதை நடைமுறைப்படுத்துமாறு அவர்கள் உரிய கவனத்தை எடுக்குமாறு கூறியும் நடவடிக்கை எடுக்கப்படவில்லை. இதன் பின்புலத்திலே எந்த அரசியல் பின்புலம் இருக்கிறது தெரியவில்லை. ஆகவே உடனடியாக கல்வி அமைச்சு இதிலே உடனடியாக கவனம் செலுத்தி பப்ளிக் சர்வீஸ் கமிஷனுடைய இந்த நடவடிக்கையை உடனடியாக நடைமுறைப்படுத்த வேண்டும் என்பதை கூறிக்கொள்வதோடு இந்த விடயத்தையும் தங்களுடைய உயரிய சபையில் நான் சமர்ப்பிக்கின்றேன். அத்துடன் இன்று தேசிய பாடசாலைகளிலே ஒரு சரியான இடமாற்ற கொள்கை கொண்டு வரப்பட வேண்டும். அத்துடன் சிவானந்தா தேசிய பாடசாலைக்கு நாங்கள் எஸ்எல்இஎஸ் தரம் உள்ள சிறிதரன் என்பவரை அதிபராக நியமிக்குமாறு கேட்டிருந்தோம். இன்னும் அது காலெடுத்தளிப்பில் இருக்கின்றது. ஆகவே கௌரவ கல்வி அமைச்சர் அவர்கள், கௌரவ ராஜாங்க அமைச்சர் அவர்கள், சிவானந்தா தேசிய பாடசாலை என்பது கிழக்கு மாகாணத்திலே ஒரு புகழ்பூத்த பாடசாலை. அத்துடன் மட்டக்களப்பு மாவட்டத்திலே 25 வீதமான முஸ்லீம்கள் வாழ்கின்ற பகுதியிலே அங்கு 5 தேசிய பாடசாலைகள் இருக்கின்றன. இதுக்கு காரணம் கடந்த காலங்களில் இருந்த அரசியல் செல்வாக்கும், அவர்கள் அமைச்சுக்கள் இருந்ததினாலும் 5 தேசிய பாடசாலைகளை 25 வீதமான முஸ்லீம்களுக்கு வைத்திருக்கிறார்கள். ஆகவே இன்று நாங்கள் நல்லாட்சியை ஏற்படுத்தியிருக்கிறோம். இந்த நல்லாட்சியின் முக்கிய பங்குதாரர்களாக இருக்கின்றோம். இந்த நல்லாட்சியினுடைய வரவு செலவு திட்டத்துக்கு நாங்கள் வாக்களிக்கின்றோம். 75 வீதமான தமிழ் மக்கள் வாழ்கின்ற பகுதியிலே 5 தேசிய பாடசாலைகள் இருக்கின்றன. இப்பொழுது நாங்கள் கல்குடா வலயத்திலே, மட்டக்களப்பு வலயத்திலே, பற்றுப்பு வலயத்திலே குறைந்தது 5 தேசிய பாடசாலைகளாவது இந்த நல்லாட்சி காலத்துக்குள்ளே உருவாக்கப்பட வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். நாங்கள் அண்மையிலே கல்லடி விவேகானந்தா மகளிர் கல்லூரியை தேசிய ஆக்கி தருமாறு, தலைமையை தருமாறு கௌரவ ராஜாங்க அமைச்சர் வேண்டுகோள் விடுத்திருந்தோம். அதுபோன்று கல்குடா கல்வி வலயத்திலே செங்கலடி மத்திய கல்லூரி, வாழச்சனை இந்து கல்லூரி, சித்தாண்டி மத்திய கல்லூரியையும் நாங்கள் முன்மொழிந்திருக்கிறோம். ஆகவே அவற்றையும் நடவடிக்கை எடுக்குமாறு இந்த தருணத்திலே கேட்டுக்கொண்டு வாய்ப்புக்கு நன்றி.